Mr. Speaker, the infusion of technology, especially in facilitating online hotel reservations, has changed the traditional hospitality industry, with the informal sector growing and remaining unchanged. In this regard, while we recognize the benefits of the online reservation systems, we are mindful of the need to gradually integrate the SME tourism sector with the formal economy. As such, from the 1st April 2020, any online booking reservation website can register hotels and similar establishments offering more than 5 rooms per property only, I stress, if such establishments are registered with the SLTDA. The registration process of the SLTDA will be simplified to facilitate this. At the same time, in keeping with our policy of supporting the industry to diversify into new frontiers, such as sports tourism, I encourage the private sector, together with the Sri Lanka Tourism Development Authority, to promote Sri Lanka as a preferred destination in international go-kart racing. As such, I promise to remove customs import duty and cess on go-karts and the tyres used in go-karts. Economic service charge applicable for export sector, which are subject to corporate income tax of 14,000, will be reduced to 0.25% from 0.5%. This will be a major boost to exports, IT and tourism. To support the refurbishment of hotels, the applicable cess rates will be reduced on selected items. The Central Cultural Fund will provide necessary funds to improve and establish common facilities, including restrooms, signboards, security booths, information booths, as tourist attractions, which are at present in a deplorable state. The entrance fees at national parks and cultural sites will be reduced by 50% for international tourists with student identification. Taruna Sancharakayanta, Shishya Sancharakayanta, Aurudu Dahateng Adu Sancharakayanta, May National Pass, Eva Game Cultural Site, Ticket Take Bohomagana, Eva Apis Yata Panahaking, May Ita Adukanwa. To support the local construction companies, no foreign construction company. This is also, I think, a very important proposal for the local construction industry. No foreign construction company will be allowed to tender for government projects unless the project is fully foreign financed without forming a joint venture with a local construction or a consultant company. Anivaryenma mehe joint venture ekak hadanna one mokada danata Colombo ese nathi construction ayatana vishala pramanayak tiyenawa. This will support the local companies to benefit from the transfer of technology. The cost of construction will reduce with the proposed paratariff revisions and the removal of NBT on the main construction contractor. In order to further support the property development sector, I propose to grant residential visas for 3 years to foreign nationals who invest US$400,000 or more in condominiums. This process will be implemented this year. The residential visa will not be valid when the foreigner exits from this investment. Cess on imported construction material will be reduced by 30%. Sustainable Energy Authority will introduce a minimum standards in energy to be established for all commercial buildings in 2019, where existing commercial buildings will be given 5 years from 2019 to transit to be compliant with the minimum standards issued. At the same time, Mr. Speaker, we do not have minimum standards imposed on many of the building materials used in the construction industry, giving rise to several negative impacts, including compromise in the stability and the sustainability of the buildings and other constructions undertaken. As such, the Sri Lanka Standard Institute will update and implement minimum standards on sanitary ware, taps, showers and pipes by April 2020. This will address major sources of water wastage. Danuma magin mehewana labana kusalata purna samajayak. Garu kathanayakatumani adhyapane sandaha wu apage ayojanaya upaya marge yatitala pahasukam sulabhatave saha vishaya nirdeshaha guru puhunuwa vardhane kirima tulin shishyange visishtatave opanamvima sandaha avastha nirmane kirima yana dvitva paramartha mata mehewunu labanawa. Sama daruwekuma sandahama vasara 13ka අධ්‍යාපනය තහවුරු කිරීම සඳහා වන අප රජයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තව දුරටත් සහාය දෙනවා. ඒ අනුව අප විසින් විද්‍යාගාර පන්ති කාමර පුස්තකාල සනීපාරක්ෂක හා පානීය ජල පහසුකම් ගුරු නිවාස ආදී වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 32000ක් වෙන් කර තිබෙනවා. ඒ අතරම දැනට පවතින පහසුකම් යොදා ගැනීමෙන් ගුරු වරුන්ගේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය ඇති කිරීම සඳහා තාක්ෂණයේ යොදා ගන්න ලැබේ. මෙම පාඨමාලා පාසල් නිවාඩු කාලයේදී පවත්වනු ලැබෙනවා. මේ සඳහා මිලියන 100ක් දැන් අපි වෙන් කළා තියෙනවා. ගරු කථානායකතුමනි, අපගේ විෂයමාලා කටපාඩමින් ඉගෙනීම වෙනුවට විශ්ලේෂණාත්මක හා නිර්මාණාත්මක ඉගෙනීම අරමුණු කරගනිමින් නවීකරණය කරනු ලබනවා. දැනට අවසන් කරමින් පවතින ස්ටෙම් ඒ ප්‍රධාන සැලැස්ම අපගේ අනාගත ආයෝජනය සඳහා මඟ පෙන්වනු ඇත. මේ මගින් ගණිතය සමග සංගීතය හා ජීව විද්‍යාව සමග ඉංග්‍රීසි වැනි විෂයන්ගෙන් සංකලන හැදෑරීම සඳහා ශිෂ්‍යයන්ට අවස්ථාව ලැබෙනවා. ගරු කථානායකතුමනි, අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී මේක ඉතාමත් මං හිතන්නේ වැදගත් යෝජනාවක්. අපි ඒ අපේ විභාගවලින් ඉහළින්ම සමත් වෙන දරුවන්ට සම්පූර්ණයෙන්ම රජයේ වියදමින් scholarship for educational excellence කියන නමින් අරමුදලක් මුදල් අමාත්‍යාංශය ආරම්භ කරනවා. ඒකේ SC fund කියලා අපි ඒකට කියන්නේ. C fund කියන්නේ අධ්‍යාපන විශිෂ්ටත්වය සඳහා අරමුදල. මේ අරමුදලෙන් අපි සෑම වසරේදීම ලංකාවේ හොඳම ප්‍රතිඵල ලබා ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලෝකේ හොඳම විශ්වවිද්‍යාලවල ඉගෙනීමට අවස්ථාව ලබා දෙනවා. අපි ප්‍රථම වතාවට මේ පළවෙනි වසමේ 2019 අගෝස්තු මාසේ ප්‍රතිඵල වලින් හොඳම ප්‍රතිඵල ලබා ගන්න 14 දෙනෙක්ගෙන් ආරම්භ කරන්නේ මේ අරමුදල. ඒ සඳහා අපි මුදල් වෙන් කළා තියෙනවා. හාවර්ඩ්, ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, MIT කියන විශ්වවිද්‍යාලයක අපි දැනටමත් කතා කරලා තියෙනවා. මේ පළවෙනි අවුරුද්දේ අපි විෂය ධාරා 5න් පළවෙනි තැනට එන ශිෂ්‍යයන් 5 දෙනාට මේ විශ්වවිද්‍යාලයකට යෑමේ අවස්ථාව දෙනවා. ඒ පමණක් නෙමෙයි, අපි හැම පළාතකම පළවෙනියා වෙන දරුවටත් ඒ අවස්ථාව දෙනවා. ඒ කියන්නේ 14න් අපි පටන් ගන්නනේ. නමුත් එන අවුරුද්ද වෙනකොට විශේෂයෙන් මේ අරමුදල තව තවත් තර වෙනකොට මේ අරමුදලට පෞද්ගලික අංශයට මුදල් දෙන්න පුළුවන්. මේක තර වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා මේ ගාන වැඩි කරන්න. එන අවුරුද්දේ 2020දී අපි 28ක් යවනවා. මේ අවුරුද්දේදී 14ක් යවනවා. ඒ තුලින් නැත්ත වශයෙන්ම ලංකාවට ඉතාමත්ම විශිෂ්ට ගණේ ඉහළම ගණේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බිහි කරන්නට පුළුවන් වෙන එකම කොන්දේසියයි තියෙන්නේ. ඉගෙනගෙන ඉවරුණායින් පස්සේ අවුරුදු 10ක් ලංකාවේ වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ ලෝකේ ඕන තැනකට යන්න පුළුවන්. තමන්ගේ සේවය දෙන්න ඕනේ. ඒක නිසා අපි SC fund එක වහාම මුදල් අමාත්‍යාංශයේ ආරම්භ කරනවා. පෙර පාසල් අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීම නොසලකා හැර ඇත. පෙර පාසල් නියාමනය කරන්නා ලෙස රජය විසින් තහවුරු කරන ලැබූ මෙම අංශයේ ආයෝජන දිර්ඝැන්වීම අපේක්ෂා කරනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනය නියාමනය හා පාලනය සඳහා නෛතික රාමුවක් හඳුන්වා දෙන ලැබේ. ජාතික විෂයමාලා රාමුවක් හඳුන්වා දෙමින් පෙර පාසල් ගුරුවරුන්ගේ පුහුණුව හා සේවා තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරනවා. රජයේ ලියාපදිංචි පෙර පාසල් ස්ථාපනය හා අලුත් වැඩිය කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් ඇති අයට පහසුකම් සැලසීම සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොලියෙන් 150ක් රජය දැරීමේ පදනම මත සහනදායි ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. වැඩි විස්තර සටහන් තුනේ A1-16. අපගේ විශ්වවිද්‍යාලවල දේශනමාලා මහාචාර්ය ඒකක දෙපාර්තමේන්තු සංකීර්ණ පුස්තකාල හා ආපන ශාලා ආදී යටිතල පහසුකම් අවශ්‍යතා සැපරීම සඳහා රුපියල් මිලියන 25,000ක් වෙන් කර තියෙනවා. වයඹ හා සබරගමුව විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨය සඳහා අනුපූරකයන් ලෙස කුලියාපිටිය හා රත්නපුර රෝහල්වල මහාචාර්ය ඒකක පිහිටුවන ලබනවා. අප රටේ කඩිනමින් සැපිරිය යුතු අවශ්‍යතාවයක් වන වෛද්‍ය ශාස්ත්‍රය හා සහසම්බන්ධිත වෘත්තීන් වෙත ශිෂ්‍යයන් යොමු කිරීමට පහසුකම් සැලසීම සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයක් පිහිටුවීමට කටයුතු කරනවා. පිළිකා දියවැඩියා හා අසාධිත රෝග සම්බන්ධයෙන් පර්යේෂ කටයුතු සඳහා කාලයට ගැලපෙන නව්‍ය තාක්ෂණයෙන් හෙබි විද්‍යාගාරයක් ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ස්ථාපිත කරනවා. ගරු කථානායකතුමනි, අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ සඳහා පෙන සිටින ශිෂ්‍යයන් 300,000ක් විතර ඉන්නවා. රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්නේ මෙයින් හැම අවුරුද්දෙම 30,000යි. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල මූලික උපාධි හැදරීමට අවස්ථාව තිබුණත් බොහෝ දරුවන්ට ඒ අවස්ථාව ලබා ගැනීම සඳහා අවශ්‍ය මුදල නැහැ. අනේ නිසා තමයි විශේෂයෙන්ම උසස් පෙළ විභාගයට පෙනීඳලා විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණ ඒ දරුවන් සඳහා අපි ඒ තව මයි ෆියුචර් මගේ අනාගතය කියන විශේෂ ණය ක්‍රමයක් දෙනවා. අපි ඒ අයට රුපියල් මිලියන 1.1ක් රුපියල් 111ක් පොලී රහිත සතයක්වත් ඒගොල්ලන්ගෙන් පොලී ගන්නෙ නැහැ. පොලී රහිත ණයක් දෙනවා. ග්‍රේස් පීරියඩ් එක අවුරුදු 2යි. අවුරුදු 2ක් යනකම් ණය ගෙවන්න ඕනත් නැහැ. ඊට පස්සේ මුළු ණය ගෙවීමට අවුරුදු 12ක් අපි ලබා දෙනවා. මේක මේ සඳහා අපි රුපියල් මිලියන 200ක් මේ වසරේ පොලී සහනාධාර සඳහා වෙන් කරනවා. රැකියාවට කුසලතාවයන්. ගරු කථානායකතුමනි, රජය විශාල වශයෙන් වෘත්තිය පුහුණු අංශය සඳහා ආයෝජනය කර ඇතත් කර්මාන්ත ශේෂ්ත්‍රයේ නොවිසිනුදු බොහෝ ප්‍රශ්න කාණ්ඩ දෙකක් යටතේ හඳුනා ගත හැකි වෙනවා. එනම් ස්වශක්තියෙන් නැගී සිටිය හැකි නිපුණතාවයෙන් හැබි පුහුණු ශිල්පීන්, තාක්ෂණ ශිල්පීන් සහ තාක්ෂණවේදීන්ගේ හිඟකම හා අවශ්‍ය කුසලතාවයන් නොමැති වීමයි. මේ සඳහා කර්මාන්ත ශේෂ්ත්‍රයේ මූලිකත්වයෙන් යුත් ඒකාබද්ධ විසඳුමක් වදාත් පලදායි වේ. ඒ සඳහා පහත සඳහන් විසඳුම් යෝජනා කරනවා. සම්පත් උපරිම වශයෙන් උපයෝජනය කර නොමැති වෘත්තිය පුහුණු ආයතන තෝරාගෙන එම ආයතන තොරතුරු තාක්ෂණ ඉදිකිරීම් සංචාරක ආදී ශේෂ්ත්‍රවල තෝරාගත් කර්මාන්ත සමූහ සමග සම්බන්ධීකරණය වීමෙන් එම කර්මාන්ත සඳහා අවශ්‍ය වෙන පුහුණු ලබා දෙනවා. ප්‍රමුඛ කාර්යයක් ලෙස දෙමළ මාධ්‍ය ගුරුවරු පුහුණු කිරීම උනන්දු කළ යුතු වෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 400ක් ජාතික ඒකාබද්ධත, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රවර්ධන හා හින්දු කටයුතු අමාත්‍යාංශයට ලබා දෙන්නට මම යෝජනා කරනවා. ඉදිකිරීම් කර්මාන්තය සඳහා අවශ්‍ය පුහුණු හා අර්ධ පුහුණු ශ්‍රමිකයන්ගේ පුහුණු කිරීම සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට සහාය ලබා දෙනු ඇත. මේ සඳහා රුපියල් මිලියන 300ක් දැනටමත් වෙන් කර ඇත. සෞඛ්‍ය ආරක්ෂණ අංශය සඳහා අවශ්‍ය කුසලතා ප්‍රවර්ධනය කිරීම හදිසි අවශ්‍යතාවයක් ලෙස අපි විසින් හඳුන්වාගෙන ඇත. ජාත්‍යන්තරව පිළිගත් හෙද පුහුණු පාඨමාලා පැවැත්වීමට පෞද්ගලික අංශය ධෛර්යමත් කරන ලබන අතර, මොකද නර්සින් කරොත් එහෙම පිටරටවල් ඕන එක වීසා ගන්න වුණත් එච්චර අමාරු නෑ. ඒ නිසා ඒ සඳහා පුහුණුව ලබන එක් අයෙකුට පෞද්ගලික අංශයෙන් හෙද වෘත්තියට පුහුණුව ලබා දෙන එක් අයෙකුට රුපියල් 10,000 බැගින් වසර 2කට එක පුද්ගලයෙකුට අපි ලබා දෙන සූදානම්. මෙසේ සුදුසුකම් ලබන හෙද හිටියන්ට රාජ්‍ය නොවන රෝහල්වල රැකියා ලබා ගත හැකි වෙනු ඇත. ආධුනිකත්ව වැඩසටහන වෘත්තීය ඖෂධවේදීන් සඳහාද දිරිමත් කරනවා. ඖෂධ සමාගම් විසින් එවැනි විද්‍යාවේදී උපාධිධාරීන් වසරක කාලයක් සඳහා බඳවාගෙන ආධුනිකත්ව පුහුණුවක් ලබා දෙන අතර එම පුහුණුව යෝග්‍ය නියාමන ආයතනයක් විසින් නියාමනය කළ යුතු වෙනවා. රජය විසින් එවැනි ආධුනිකයෙකුට රුපියල් 15,000ක මාසික දීමනාවක් එක් අවුරුද්දක කාලයක් සඳහා ලබා දෙවෙනවා. එවැනි ආධුනිකත්ව වැඩසටහන්වල සාර්ථකත්වය අනිකුත් කර්මාන්ත සඳහාද ඉදිරියේ යොදා ගැනීමට කටයුතු කරනවා. කෘෂිකර්මයේ සත්ව පාලනයේ විසිතුරු මත්ස්‍ය වගාවාදී ශේෂ්ත්‍රයන් හා බැංකු වැකෝ යන්ත්‍ර මෝටර් ග්‍රේඩර් ඩෝසර් වැනි බර යන්ත්‍ර භාවිතය පිළිබඳව විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී පසුබිමකෙන් පැමිණ පිරිසට පුහුණුව ලබා දීම සඳහා වන රජයේ ප්‍රවේශයට සහාය වීමට ලංකා යුද්ධ හමුදාව ඉදිරිපත් වෙලා ඉන්නවා. විදුලි කාර්මික ශිල්පීන්, වැඩමුළුකරුවන්, වායු සමීකරණ තාක්ෂණ ශිල්පීන්, භෝජනාගාර සහායකයන් සහ ආවේටකරුවන්, වඩු කාර්මිකයන්, ෆෙඩරේරු සහ ජනනල කාර්මිකයන් පුහුණු කිරීමටද ඔවුන් ඉදිරිපත් වී සිටිනවා. ජාතීය වෘත්තීය පුහුණුකම් NVQ සහතික කරන මේ පාඨමාලා තෝරාගත් යුද හමුදා කඳවුරවල අද යුද හමුදාව මේ රටේ සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් දෙනවා. ඒ වගේම මේ තරුණයන්ගේ පුහුණුව සඳහා මේ දායකත්වය දීමට උදිරිපත් වෙලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, ඒ අය අපිට පොරොන්දු වුණා ඒ අයගේ විවිධ ප්‍රදේශවල තියෙන කඳවුරවල ජිම් එකේ අපේ ක්‍රීඩාවලින් ඉදිරියට යන තරුණ තරුණයන්ටත් නොමිලේ පුහුණුව ලබන්න අපි වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. සෞඛ්‍ය සම්පන්න සමාජයක් කරු කතානායකතුමනි, නව සෞඛ්‍ය උපකරණ සඳහා ආයෝජනයේ රෝහල් ගොඩනැගිලි සහ අනිකුත් යතිතල පහසුකම් පුනරුත්ථාපනය මෙන්ම අනුකුත් එවැනි පහසුකම් වෙනුවෙන් සලසා දෙනු ලබන ප්‍රතිපාදන සමග යතිතල පහසුකම් පුනරුත්ථාපනය මෙන් අනුකූල එවැනි පහසුකම් වෙනුවෙන් සලසා දෙනු ලබන ප්‍රතිපාදනය සමග යතිතල පහසුකම් වල ගුණාත්මක භාවය ඉහළ නැංවීම පිණිස අපි රුපියල් මිලියන 24,750ක් වෙන් කළා තියෙනවා. මෙය පෙර වර්ෂයේ වෙන් කළ ප්‍රතිපාදනයට සාපේක්ෂව 138%ක වැඩි වීමකි. ප්‍රාථමික සුව සත්කාර ඒකක ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන්ම ඌව සබරගමුව මධ්‍යමහා උතුරුමැද පළාත්වල යොමු කිරීමේ ජාලයක් හරහා රෝගී සත්කාර සම්බන්ධීකරණයට ක්‍රමවේදයක් හඳුන්වා දීම සහ අවදානම් තත්ත්වයේ සිටින රෝගීන් පසු විපරම් කිරීමේ හැකියාව සඳහා පහසුකම් සැලසීම දැනටමත් රුපියල් මිලියන 1,625ක් වෙන් කර තිබෙනවා. මේ මගින් එක් රෝගියෙකුට රෝහල් කිහිපයකින් එකම ප්‍රතිකාර ලබා දීම වළකිනු ඇත. අත්‍යවශ්‍ය සේවයන් සපන අපගේ සුවසරිය ගිලන් රට සේවාව කීර්තියක් අත්කරගෙන තියෙනවා. තව දුරටත් මෙම සේවාව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම සඳහා සහාය ලබා දෙනවා. මේ සඳහා රුපියල් මිලියන 600ක පිරිවැයකින් වසර දෙකක් තුළ මූලික නැවතුම් ස්ථාන 300ක් ගොඩනගනු ලබනවා. ඒ අතරින් මූලික නැවතුම් ස්ථාන 100ක් මේ වසරේදී ගොඩනැගෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කර තියෙනවා. කතානායකතුමනි, ජය වේවා. අප විසින් නිදන්ගත වකුගඩු රෝග සම්බන්ධයෙන් වූ ගැටලුවලට මුහුණ දීම සඳහා සම්පත් වෙන් කිරීම අඛණ්ඩව සිදු කර ලබනවා. ඒ අනුව රෝ වෝටර් ප්ලාන් සමග රෝහල් 45ක රුධිර කාණ්ඩු කරන මධ්‍යස්ථාන ශක්තිමත් කරන අතර අප විසින් නිවසේදී භාවිතා කළ හැකි රුධිරි කාණ්ඩු කරන උපකරණ නොමිලේ සපයනු ලබනවා. නිදංගට වකුගඩු රෝහලවලට බහුලව ගොදුරිය හැකි දිස්ත්‍රික්කවල රෝගීන් කල්තබා අනාවරණය කර ගැනීම සඳහා වූ මුල් අවස්ථාවේ පිරික්සීම තව දුරටත් ශක්තිමත් කරන ලබනවා. ජලබීතිකා රෝගය රටින් තුරන් කිරීම සඳහා වූ ජලබීතිකා පාලන ව්‍යාපෘතිය ශක්තිමත් කරන ලබනවා. මේ වෑයමේදී රාජ්‍ය නොයන සංවිධානවල අවධානයද ලබාගනු ඇත. සත්ව නිෂ්පාදනය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ආයාලේ යන සුනකයන් වන්දය කරන සඳහා ස්ටෙරලයිස් කිරීම සඳහා සම්පූර්ණ වන්දය කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ සඳහා අපි රුපියල් මිලියන 100ක් වෙන් කරනවා. දිනේෂ් ගුණවර්ධන ඇමතුමා ඒක මේකයි මම කියන්නේ මේක ඡන්ද අයවැයක් නෙමෙයි අපි බල්ලන්ටත් මේ අයවැයෙන් සලකනවා. විශේෂයෙන්ම නිමල් ඇමතුමාගේ නෝන මේකට බොහොම සතුටු වෙනවා. විශේෂයෙන්ම වියපත් ජනගහනයන් සමග බෝනවන රෝග පැතිරියාමේ ප්‍රවණතාවය මත අසාධ්‍ය රෝග තත්ත්වයන්හි සිදුකරන සත්කාර ක්‍රමවේදය හඳුන්වා දීමේ අවශ්‍යතාවය මතුවී තිබෙනවා. ඒ අනුව මෙම සත්කාරක සේවාවේ යෙදෙන වෛද්‍යවරුන්, හෙදියන් සහ අනිකුත් වෛද්‍ය වෘත්තිකයන් සඳහා ධාරිතා වර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පහසුකම් ලබනවා. ගරු කථානායකතුමනි, ක්‍රීඩාව සෞඛ්‍ය සම්පන්න සමාජයක වැදගත් කොටසක්, ඒ නායකත්වයේ හෝ කණ්ඩායම් හැඟීම් ගොඩනංවනවා. අප විසින් ක්‍රීඩාව සඳහා දැන්ටමත් රුපියල් මිලියන 3,800ක් වෙන් කර තිබෙනවා. ඊට අමතරව මා පහත සඳහන් දේ යෝජනා කරනවා. ක්‍රීඩාවල යෙදෙන ග්‍රාමීය තරුණ කොටස් දිරිමත් කරනු පිණිස මාතලේ බර්නාඩ් අලුහාරේ ක්‍රීඩාංගරය සහ කොළොන්නාවේ වීරසිංහ මල්ලිමාරච්චි ක්‍රීඩාපිටිය වැඩි දියුණු කරනු ලබනවා. මේ සඳහා වසර දෙකක් කාලයක් තුළ ක්‍රීඩාංගනයක් සඳහා රුපියල් මිලියන 300 බැගින් සපයනවා. මලල ක්‍රීඩා, වොලිබෝල්, ටේබල් ටෙනිස් වැනි ක්‍රීඩා දිනමත් කිරීම පිණිස ජාතික ඔලිම්පික් අරමුදල තර කරනු ඇත. පර්යේෂණ සංවර්ධන දිරිමත් කිරීමේ සංකෘතිය. රට තුළ රාජ්‍ය හා රාජ්‍ය නොවන පර්යේෂණ ආයතන රාශියක් පවතින අතර බොහොමයක් පර්යේෂණ භාවිතයට ගත හැකි හෝ වාණිජමය විසඳුම් ලෙස හෝ පරිවර්තනය වී නොමැත. එම නිසා රට වෙනුවෙන් සිදුකළ ආයුජයන්හි ඵලදායිතාව ප්‍රශ්නයක් වී තියෙනවා. එබැවින් ප්‍රශ්නයේ ක්ෂේත්‍රයේ, පර්යේෂණ ක්ෂේත්‍රයේ ආයෝජනයන් සඳහා අපගේ ප්‍රවේශය සඳහා ප්‍රතිඵල දායකත්වය පදනම් වෙන ඇත. එමෙන්ම ඉදිරි වර්ෂවල අවශ්‍යතාවය සපුරාලිය හැක. අනාගතයට ඔබින පර්යේෂණ සඳහා මෙම වියදම් යොමු කරනවා. පහත සඳහන් තේවාමන් 5 යටතේ වන අභියෝග විද්‍යාශේෂ්ත්‍රයේ ප්‍රජාවට ඉදිරිපත් කර ඔවුන් හට එම අභියෝගයේ ජය ගැනීම සඳහා වන සයන්ස් ඇට් වර්ක් චැලෙන්ජ් අපි හඳුන්වා දෙනවා. එම පර්යේෂණ ප්‍රතිඵල තුළින් මතුවන සාධනීය විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙන්කරන ලැබෙනවා. කෘෂි හා ධීවර කර්මාන්තවල පසු අස්වැනි හා හානි අඩු කිරීම, වීහා සුළු භෝග සඳහා ගෝලීය මට්ටමේ අස්වනු ප්‍රමිතියන් නිර්මාණය කිරීම, අලි මිනිස් ගැටුම සඳහා විසඳුම් සැවීම, අඩු පිරිවැයකින් ඉදි කළ හැකි ජීවත් වීමට සුදුසු වර්ග ආදී 1500 නිවාස ඒකක නිර්මාණය කිරීම, දේශීය ඖෂධ පැළෑති හා ජෛව නිෂ්පාදනය සඳහා අගය එකතු කිරීම, මගින් ඒවා පෝෂක නිෂ්පාදනය බවට පත්කිරීම, මේවායේ තියෙන විෂයන් කීපයක්. සිත් අද ගන්නා අපේ නගර, ගරු කථානායකතුමා, අපේ නගර ජනතා හිතකාමී පිරිසර හා සමාන සමාජීය අවකාශයෙන් සලකන නගරයක් බවට ක්‍රමයෙන් පත්වෙමින් පවතිනවා. උද්‍යානයේ අද කොළඹ ආසියාවේ උද්‍යාන නගරය බවට පත්වෙමින් තියෙනවා. නාගරික පුනර්ජීවීම වැඩසටහනේ අතටේ දැනටමත් නිවාස ඒකක 8,000කට වඩා ඉදිකර අවසන් අතර නිවාස 7,500කට වඩා ඉදිකරමින් පවතී. ඒ අතර තවත් නිවාස ඒකක 5,000ක ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මේ සඳහා රුපියල් බිලියන 8,000ක් වෙන් කරනවා. රට තුළ පරිපූර්ණ හා තිරසාර නාගරික පරිසරයක් බිහිකිරීම සඳහා පළාත් 9ම ආවරණය කරන පරිදි සුඛිත පුරවර නගර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ සඳහා රුපියල් මිලියන 3,000ක් ගණනටමත් වෙන් කර ඇත. මෙම වැඩසටහනට පහසුකම් සැලසීම සඳහා තවත් රුපියල් මිලියන 2,000ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. ඇමරිකා එක්සත් ජනපද ආධාර යටතේ 2010 වර්ෂයේදී ආරම්භ කෙරුණ බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නිම කරනවා ඇති. එමගින් බේරේ ජලය යථා තත්ත්වයට පත්වෙනු ඇත. අරුවක්කාලු ව්‍යාපෘතිය සඳහා 2019 වර්ෂයේ රජය විසින් වැය කරන ලබන රුපියල් මිලියන 7000ක් පමණ වූ ආයෝජනය හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රධාන ගැටලුවක් වූ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වර්තමානයේ විසඳුම් ලැබමින් පවතී. පෞද්ගලික අංශයේ ආයෝජනයට මේ සඳහා යොමු වී ඇත. ගංවතුර හා ජල ප්‍රවාහන කළමනාකරණය, කොළඹ ජල දෝනියේ ජල බැස යාමේ ධාරිතාවය වැඩි කිරීම, බේරේ වැව් උද්‍යානය, බැද්දගාන උද්‍යානය, වේරස්ගඟ ව්‍යාපෘතිය, කොළඹ සහ මහකොළඹ ප්‍රදේශයේ ගංවතුර අවම කිරීමට පිටුහලක් වෙන ඇත. ඒ සඳහා දැන්තමත් රුපියල් මිලියන 10900ක් වෙන් කර ඇත. ගරු කථානායකතුමනි, කොළඹ නගරයෙන් ඔබට ගාල්ල මහනුවර හා යාපනය දක්වා අපේ ආයෝජන ව්‍යාප්ත කර ඇත. තෝරාගත් ප්‍රදේශවල ප්‍රවාහන තඩබඩේ කළමනා කිරීමය, කානුපද්ධිතය පුනරුත්ථාපනය කිරීම හා ගංවතුර අවම කිරීම, නාගරික පහසුකම් වැඩි දියුණු කිරීම, පෞරාණික අගයෙන් යුත් සුවිශේෂ ගොඩනැගිලි නැවත ප්‍රයෝජනයට ගත හැකි වෙන පරිදි පිළිසකර කිරීම හා වෙරළ ඛාදනය අවම කිරීම ආදිය සඳහා වන ක්‍රියාමාර්ග මෙම ආයෝජන තුළින් ආවරණ වේ. පසුගිය ගැටුම් සමයේදී විනාශයට ලක් වූ යාපනයේ නගරයට ප්‍රතිමූර්තියක් වූ පැරණි නගර සභාව ප්‍රතිනිර්මාණය කිරීමට කාලීන අවස්ථාවයක මේ සඳහාද රුපියල් මිලියන 700ක් වෙන් වෙනවා. කන්ද උඩරට උරුමයෙන් සංරක්ෂිත කොට ආරක්ෂා කරන අතර ඊටම ආවේනික අත්කම් හා ගෘහ නිර්මාණ, සංස්කෘතික අංශයන්, සම්ප්‍රදායන්, දේශීය වෛද්‍ය ක්‍රමවේදයන් සහ පෞරාණික වටිනාකම් සහිත ස්ථාන රැක ගැනීම සඳහා අපගේ විශේෂ අවධානය යොමු කොට දැනටත් අපි රුපියල් මිලියන 900ක් වෙන් කර ඇතත් ඒට තවත් වැඩි මුදල් අපි ලබා දෙනවා. පෞරාණික ගොඩනැගිල්ලක් වන බෝගම්බර සිරගෙදර පොදු ස්ථානයක් බවට පරිවර්තනය කර ඉදිරි වසර දෙක තුළදී සංවර්ධනය කරනු ඇත. ඒ සඳහා අපි මේ වසර සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කළා තියෙනවා. තල්මුනේ, වාලච්චේන, තලෙමන්නාරම් සහ සමන්තුරේ නගර සංවර්ධන කටයුතු සඳහා තවදුරටත් සහයෝගය ලබා දෙනවා. ගරු කථානායකතුමනි, වසර 20-23 වෙන විට රජයේ සියලුම ගොඩනැගිලි හා පෞද්ගලික අංශයේ වාණිජ ගොඩනැගිලි විශේෂ අවශ්‍යතාවයන් සහිත පුද්ගලයන් සඳහා හිතකර විය යුතු වෙනවා. ඒ අනුව 20-20 ජනවාරි මාස 1 වෙනිදා සිට ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීමේදී මේ අවශ්‍යතා සපුරාලීම අනිවාර්ය කරනවා. එසේම 20-22 වෙනි විට විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් උදෙසා හිතකර ලෙස රජයේ සියලුම ගොඩනැගිලි සකස් කළ යුතු වෙනවා. වර්ෂ 20 වන විට පානීය ජල අවශ්‍යතාවය අවම වශයෙන් 60%ක් සපුරාලීම පිණිස රුපියල් මිලියන 45,000ක් වටිනා පානීය ජල නල ව්‍යාපෘති සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. ඉදිරි වසර දෙක තුළදී පවුල් ලක්ෂ 2කට ප්‍රතිලාභ දෙමින් ගම්මාන 1000ක ආවරණය වන ආකාරයට ප්‍රජා ජල අභිමාන් වැඩසටහන මේ මං හිතන්නේ මැයි මාසේ 22 වෙනිදා ඉඳලා ලංකාව පුරාම ක්‍රියාත්මක වෙනවා. ඒ අභිමාන් වැඩසටහනේ මූලික අදියරට අපි රුපියල් මිලියන 1,500ක් වෙන් කළා තියෙනවා. ගරු කථානායකතුමනි, අද වෙන විට දැඩි වාහන තදබදයේ දෛනික ජීවිතයේ එකංගයක් බවට පත් වී තිබෙනවා. මැදි ආදායම් ලබන රටක අවශ්‍යතාවයේ සපුරාලීමට අපගේ ප්‍රවාහන පද්ධතිය මේ දක්වා සමත් වී නැහැ. ඒකාබද්ධ ආයෝජන ප්‍රවේශයක් ඔස්සේ අපගේ ප්‍රවාහන පද්ධතිය ගොඩනැගීමට කඩිනමින් අවධානය යොමු වී යුතුයි. ඉදිරි වසර 5 තුළ දිවයින ප්‍රවාහන සේවාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සහසර බස් නවීකරණ වැඩසටහන මං හිතන්නේ නිමල් ඇමතිතුමා තමයි ඒක යෝජනා කරේ අපේ පැත්තේ ඉන්නකොට. වැඩසටහන සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනවා. සේවක අර්ථසාධක අරමුදල හා සේවක නියුක්තියන්ගේ භාර අරමුදලේ දායකත්වය ලබා දීම සහ ණය පහසුකම් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ගැනීම හේතුවෙන් පෞද්ගලික අංශයේ බස්වත සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු වී තිබෙනවා. මහජනතාවට වඩාත් හිතකර සේවාවක් සැලසීම විසින් උදෙසා ඔවුන් අභිප්‍රේරණය වීමට එය බලපා තියෙනවා. දැන්ට මාර්ගයන්හි පවතින අර්බුදකාරී තත්ත්වයන් හා අනතුරු මෙන්ම මහජනතාව පීඩාවට පත්වන අයුරින් අසතුටුදායක ලෙස පවතින තරංකාරීත්වය වෙනුවට බස් හිමියන් මාසික ධාවනය කරන කිලෝමීටර් ප්‍රමාණය පදනම් කරගෙන ගෙවීම් කිරීම පිණිස අන්තර්කාලීන පිළිමයක් ලෙස ආදායම් උපකාරී අරමුදලක් පිහිටවීමට යෝජනා කරනවා. මධ්‍යමහා බස්නාහිර පළාත් තුළ පෙරගෙවුම් කාඩ්පට ක්‍රමය හඳුන්වා දීම හා GPS තාක්ෂණය යොදා ගනිමින් ඊළඟ බස් රථය හා බස් රථ කාල සටහන පිළිබඳ තොරතුරු බස් මගීන් වෙත ජංගම උපයෝජන මොබයිල් ඇප් මගින් ඉදිරියේදී ලබා දීමට කටයුතු කරනවා. මාකුමුරින් ආරම්භ වී මහනුවර කඩුවත පිටකොටුව හා මොරටුව ඇතුළත් වන පරිදි ඉදිවන නවීන බහුමාදිලි මාර්ග ප්‍රාන්තයන් සමාජ යථාර්ථයක් බවට පත්වෙනු ඇත. බස් රථ ගමනාගමනයේ 21 වැනි සියවසේ ආකර්ශනීය විකල්ප බවට පත්කිරීම පිණිස ඩිජිටල් දත්ත ධාරාවන් මුළු රටම පුරාම සජීවීව සම්බන්ධ කරන ඒකාබද්ධ බස් මෙහෙයුම් පාලන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනවා. එමගින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට 40%ක වෙළඳපොළ කොටසක් සහතික කරන අතර ශ්‍රී ලංකා ගමනාගම් මණ්ඩලය සහ පෞද්ගලික බස් රථ මේවන්නන් යන දෙකොටසෙහිම කාර්යක්ෂමතාවය වර්ධනය කරනු ලැබෙනවා. මෙම ආයෝජනය සඳහා රුපියල් මිලියන 1300ක් වෙන්කර තියෙනවා. මීළඟ වසර දෙක තුළදී ආරක්ෂිත හා භාවිතා කරන්නට මිත්‍රශීලී වන ප්‍රමිතියෙන් ඉහළ බස් රථ 250ක් එකතු කර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාහන ඇණිය වැඩි කරනු ලබනවා. එසේම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වඩාත් හිතකරවන බස් රටත් හඳුන්වා දෙනු ලබනවා. මේ සඳහා බිලියන 1,500ක් 1,500ක් වෙන් කළා තියෙනවා. ඒ පමණක් නෙමෙයි පෞද්ගලිකාංශයේ බස් රථ ඇණිය සුඛෝපභෝගී බස් රථ 1000ක් මේ අවුරුද්දේදී. ඊළඟ මාස 8 සුඛෝපභෝගී ලක්ෂරි බසස්, හැබැයි මේක සාමාන්‍ය ජනතාවට එයා කන්ඩිෂන් බසස් 1000ක් අපි ලබා දෙන්නට සිටි රයිඩ් නායක්‍රමයෙන් යෝජනා කරනවා. අපි 75%ක්ම පොලියෙන් රජයේ අය වෙනුවෙන් ගෙවනවා. ඊට අමතරව අවුරුද්දක සහන කාලයක් ග්‍රේස් පීරියඩ් එකක් දෙනවා. අවුරුදු 5ක් ගෙවන්න ලැබෙනවා. ත්‍රී රෝද විදුලියෙන් ක්‍රියාත්මක වන වඩා පරිසර හිතකාමී ත්‍රී රෝද රට බවට පරිවර්තනය කිරීම සහ වැඩි සුවපහසුකම් කුඩා කාර් රට මගින් ප්‍රතිෂ්ඨාපනය කිරීම පිණිස ආධාර ලබා දෙනවා. ඒ සඳහා මිනි ටැක්සි ඉලෙක්ට්‍රික් ත්‍රී වීල නයෝජනා ක්‍රමය මගින්ද ත්‍රී රෝද රට හිමිකරුවන්ට සහනදායි නම ලබා දෙනවා. මේ සඳහා රජය විසින් ණය කොලියෙන් 75%ක් දරුණු ලබන අතර දැනට භාවිතා කරන ත්‍රී රෝද රට ඒ අනුව භාවිතයෙන් ඉවත් කළ යුතු වෙනවා. ගරු කථානායකතුමනි, අපගේ දුම්මිය මාර්ගය අතිශයින්ම ඌන උපයෝජිත තත්වයක පවතිනවා. අපි විශ්වාස කරන ආකාරයට පෞද්ගලිකාංශයේ සමග සහයෝගිත්වයෙන් වඩා හොඳ සේවාවක් ලබා දිය හැකි වැඩි දියුණු කරන ලද දුම්රිය සේවාවක් සඳහා ඉහළ ඉල්ලුමක් පවතිනවා. මේ සඳහා අප විසින් දුම්රිය මැදිරි කල්බදු කුලී පදනමින් පෞද්ගලික අංශයට ලබා දීමට ප්‍රධාන දුම්රිය මාර්ග 4ක් හඳුන්වාගෙන තියෙනවා. මාළඹේ කොටුව සම්බන්ධ කරන කොළඹ නගරයේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය 2019 වර්ෂයේදී ආරම්භ කරන අතර ඒ සඳහා රුපියල් මිලියන 5000ක් වෙන් කළ තියෙනවා. ගරු කථානායකතුමනි, දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව හා පිටට වටරවුම් මාර්ගය 2019 වර්ෂයේදී සම්පූර්ණ කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටසෙහි වැඩ අඛණ්ඩව සිදු කරන අතරම 1 හා 3 වැනි කොටසෙහි වැඩ කටයුතු ආරම්භ කරනු ලබනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ කරන රුවන්පුර අධිවේගී මාර්ගයේ කටයුතු 2019 වර්ෂයේදී ආරම්භ කරනවා. එවැගේම රන්මාවත් වැඩසටහන යටතේ මාර්ග හා අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා වෙන්කර මුදලට අමතරව විශේෂයෙන්ම ග්‍රාමීය පාරවල් ඉදිකිරීම සඳහා අපි තවත් රුපියල් මිලියන 10,000ක් මිලියන බිලියන 10ක් වෙන් කළා තියෙනවා. ග්‍රාමීය අනිකුත් පාරවල් සංවර්ධනය කිරීම නඩත්තු කිරීම සඳහා වෙන ජාතික වැඩගත්කම සැලකිල්ලට ගනිමින් මේ මිලියන 10000 රන්මාවත් යෝජනාවට අපි වෙන් වෙනවා. රාජ්‍යාංශයේ සේවාවන් සම්පාදනය රාජ්‍ය සේවකයන්ගේ වැටුප් 1:4 කියන අනුපාතය පවත්වා ගනිමින් රුපියල් 10000ක මාසික අන්තර්කාලීන දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට එකතු කර අදියර 5ක් යටතේ 2016 සිට 2020 දක්වා ලබා දීමට අපේ රජය 2016 දී පියවර ගත්තා. එහි ප්‍රතිපලයක් ලෙස රාජ්‍ය අංශයේ වැටුප් අත වශයෙන්ම මේක මේ රටේ බොහෝ දෙනා රාජ්‍ය අංශයේ වැටුප් ගන්න අයවත් කතා නොකරන එකක්. මේ අපේ රජය 2016 දී ඒ ලබා දීපු වැටුප් වැඩිවීම නිසා මේ වෙනකොටත් සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් 100%-107%කින් වැඩි වෙලා තියෙනවා. මේ සඳහා මේ අවුරුද්දෙත් ඒ වැඩිවීම ලබා දෙන්න තවත් රුපියල් බිලියන 40ක් අපි වෙන් කළා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට කාර්යාල සහායක කෙනෙකුට අපේ ආණ්ඩුව එනකොට පදි තිබුණේ 11,730යි. නමුත් මේ අවුරුද්ද වෙනකොට දැන් 21,740 දක්වා වැඩි වෙනවා. ගුරුවරයෙක්ගේ පදිය 2015 ජනවාරි මාසෙ තිබුණේ රුපියල් 16,000යි. මේ අවුරුද්දේ රුපියල් 29,000 දක්වා වැඩි වෙනවා. අමාත්‍යාංශ ලේකම්වරයෙක්ගේ පදිය තිබුණේ 47,000යි. මේ අවුරුද්ද වෙනකොට 88,000 දක්වා වැඩි වෙනවා. මෙන්න මේ විදිහට අපි රජයේ සේවකයන්ගේ පරි වැඩි කළා. ඉන්පසුව ජනාධිපතිතුමා විසින් මේ අයගේ තියෙන මූලික විෂමතාවයන් අවම කිරීමට විශේෂ කමිටුවක් පත් කරා. ඒ කමිටුවේ වාර්තාවත් මීට සති කිහිපයකට ඉස්සෙල්ලා නිකුත් වුණා. දැන් ඒ නිකුත් වුණ වාර්තාව කැබිනට් මණ්ඩලය විසින් අධ්‍යයනය කරලා ඒ වාර්තාවෙනුත් නිර්දේශ කළ තියෙන ඒ වැටුප් වර්ධකයන් අපි ඉදිරියේදී දෙනවා. නමුත් එතෙක් දෙනකල් මේ වෙනකොටත් අපි දීපු වැටුප් වර්ධකයට අමතරව ජූලි මාසේ පළවෙනිදා ඉඳලා සියලුම රජයේ සේවකයන්ට තවත් රුපියල් 2500ක දීමනාවක් අපි ලබා දෙනවා. ඒ වගේම විශ්‍රාමිකයන් හැමදාම ඔබතුමන්ලගේ ආණ්ඩුවේ 2006 ඉඳන් ඒ විෂමතාවයක් ඇති කරා. ඒ විෂමතාවයන්ට විසඳුම් හොයා ගන්න බැරි වුණා. 2015 දෙසැම්බර් 31 වෙනිදා පෙර විශ්‍රාමික ගන්න ලැබූ විශ්‍රාමිකයන් ගල වශයෙන් 560,000ක් පමණ සිටින අතර ඔවුන්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන 6/2690 ගණනය කරන ලබනවා. ඒට අමතරව 2016 ජනවාරි පළවෙනිදා සිට 2017 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ විශ්‍රාම යනු ලැබූ විශ්‍රාමිකයන් දල වශයෙන් 71,000ක් පමණ සිටින අතර රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන අංක 3/216 ඔවුන් විශ්‍රාම ගන්න දින ලැබූ මූලික වැටුප මත ඔවුන්ගේ විශ්‍රාම වැටුප ලබා ගන්නවා. මේ අනුව විශ්‍රාප වැටුප් ලබා ගන්න කණ්ඩායම් දෙකක් අතර විෂමතාවයක් නිර්මාණය වී තිබෙනවා. එනම් 2016 ජනවාරි දිනට පෙරහා පසුව විශ්‍රාම ගිය කණ්ඩායම් අතර වැටුප් විෂමතාවයක් ඇති වී තියෙනවා. එම නිසා රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන 3/16 සඳහන් මුල් අදියර දෙක ඇතුළත් වන පරිදි විශ්‍රාම වැටුප් සංශෝධනය කරලා 2019 ජූලි මාසේ පළවෙනිදා සිට බලවෙන පරිදි ක්‍රියාත්මක කිරීමට මම යෝජනා කරනවා. විශ්‍රාම වැටුප් විෂමතා නිවැරදි කිරීම සඳහා වන එම සංශෝධනය වෙනුවෙන් මේ වසරේ අද මම තවත් රුපියල් බිලියන 12ක් බිලියන 12,000ක් වෙන් කරනවා. අමතර ප්‍රතිපාදන වෙන් කරනවා. මෙයින් දල වශයෙන් විශ්‍රාමිකයන් 585,000කට ප්‍රතිලාභ ලැබෙනවා. උදාහරණයක් වශයෙන් පහළ මට්ටමේ රජයේ විශ්‍රාමිකයෙකුගේ විශ්‍රාම වැටුම අවම වශයෙන් මසකට රුපියල් 1600කින් වැඩි වෙනවා. පළමු පන්තියේ ගුරුවරයෙක්ගේ විශ්‍රාම වැටුප අවම වශයෙන් රුපියල් 4600කින් වැඩි වෙනවා. අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මට්ටමේ මාසික පදිය රුපියල් 12000කින් වැඩි වෙනවා.